ඊළඟට මහින්දානන්ද අලුත්කමගේ මන්ත්‍රීතුමනි, ඔබතුමාට විනාඩි 20ක් කාලයක් තියෙනවා. වැඩි මේ
මුලසනේ සභාපතිතුමනි, අයවැය විවාදයේ අද අවසාන දවස. අපි අහගෙන ඉඳියා මේ පුරා දින පහේම විපක්ෂයේ මන්ත්‍රීවරු මේ අයවැයට ලබා දෙන දායකත්වය. මේ තුමලගේ කතා අහගෙන ඉඳියාම මේ සඳහා විසඳුමක් තමුන්නාන්සලා ලබා දුන්නද කියන එක මට තේරෙන්නේ නැහැ. ද ඔබතුමාලා කියන්නේ අපි පිළිගන්නවා ආර්ථික අර්බුදයක් තියෙනවා, මිනිස්සුන්ට අමාරුයි, ඒ පිළිබඳ කිසි තර්කයක් නැහැ, ආණ්ඩුව හැටියට අපිත් පිළිගන්නවා. හැබැයි මිනිස්සුන්ට මේ සහන දෙන ක්‍රමවේදේ මොකද්ද කියලා අපි ඔබතුමාලගෙන් අහනවා. දැන් මෙතෙක් කල් ගත්තොතින් අපි විදේශ ණය අරගෙන සහන දුන්නා, අපි සල්ලි අච්චු ගහලා ණය දුන්නා. දැන් අපිට සල්ලි අච්චු ගහන්නත් බෑ, අපිට විදේශ ණය ගන්නත් බෑ. අපේ රාජ්‍ය ආදායම හිර වෙලා, අපිට අවශ්‍ය ආදායම හරියට අපිට එකහු කරගන්න බෑ. ඉතින් එහෙමනම් අපි කොහොමද මේ කියන දෙයට යන්නේ කියන එක ඔබතුමාලා පොඩ්ඩක් අවබෝධ කරගත්තොත් හොඳයි. ඉතින් ඒ නිසා මේ විපක්ෂයේ හැමෝටම අමතක වුණා මීට අවුරුද්දකට කලින් මේ රට තිබ්බේ කොහෙද කියලා. ඒ නිසා අපි අමතක කරන්න එපා මීට අවුරුද්දකට කලින් අපි කොහෙද හිටියේ කියන එක. දැන් අපි ගත්තොතින් මීට අවුරුද්දකට කලින් 20/22 අපේ රටේ ආහාර උද්ධමනය 95%, සාමාන්‍ය ගත්තොතින් 70%. දැන් අද වෙනකොට උද්ධමනය 1%ට අඩු වෙලා තියෙනවා. අපි ගත්තොතින් අපිට තෙල් ටික ගේන්න ඩොලර් නැහැ. ගිය අවුරුද්දේ ගත්තොතින් අපි ගාව සංචිත තිබ්බේ නැහැ US බිලියන 20කවත්. දැන් අද US බිලියන 3.6ක විදේශ සංචිත අද අපි ළඟ තියෙනවා. අපි ගිය අවුරුද්දේ ගත්තොතින් ඩොලරය 420යි 30යි 50යි. අද 320ට ඩොලරේ ස්ථාවර වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට මතකයි විදේශ ප්‍රේෂණ මාසයකට US බිලියන 200ක් ආවේ නැහැ. අද වෙනකොට US බිලියන 500ක්. දැන් මේ වෙනකොට බිලියන 4.9ක්, US බිලියන 4.9ක් අද වෙනකොට විදේශ ප්‍රේෂණ ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සංචාරක ව්‍යාපාරය ගත්තොත් ගිය අවුරුද්දේ ගුවන්තොටුපළ වහලා සංචාරකයෝ නැහැ. දැන් අද වෙනකොට මාසයකට 100,000ක් අභිබවා සංචාරකයෝ ලංකාවට එනවා. ඒ විතරක් නෙමෙයි, අපි ගත්තොතින් දලදේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම ගත්තොත් 8.5%. අද වෙනකොට පළවෙනි වතාවට මේක 10%කට ඇවිල්ලා තියෙනවා. 11%කට යයි කියලා අපි විශ්වාස කරනවා දෙසැම්බර් මාසෙ වෙනකොට. ඒ විතරක් නෙවෙයි, අමතක කරන්න එපා ගිය අවුරුද්ද වෙනකොට අපිට තෙල් තිබ්බේ නැහැ, ගෑස් තිබ්බේ නැහැ, අපිට විදුලිය තිබ්බේ නැහැ. අද එවැනි වාතාවරණයක් රටේ ඇති වෙලා නැහැ. ඒ විතරක් නෙවෙයි, අපිට මතකයි බඩුමිල, අහස උසට ගිය බඩුමිල. ඒ නිසා එවැනි අර්බුදකාරී වාතාවරණයක් උඩ තමයි අපි ගිය අවුරුද්ද ගත කළේ. එවැනි අර්බුදත් එක්ක ඇවිල්ලා තමයි මේ වසරේ අයවැය රජයට ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා අපි පිළිගන්නවා, අපි පිළිගන්නවා මිනිස්සුන්ට අමාරුයි, අපි නෑ කියන්නේ නෑ. ඒ නිසා තමයි ජනාධිපතිවරයා මෙරටේ ජනගහනය ගත්තොතින් මිලියන 22ක් ඉන්නවා. අපි ගත්තොතින් පවුල් වශයෙන් ගත්තොතින් 160,000 62ක් ඉන්නවා. මේ අයවැයේ ඍජුව ඒ පවුල් 148කට යම් ආධාරයක් දීලා තියෙනවා. ඒ කියන්නේ 70%කට අපේ රටේ ඉන්න පවුල් සංඛ්‍යාවෙන් 70%කට ඍජුව යම් දෙයක් කරලා තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ලක්ෂ මිලියන 1.3කට වැටුප් පැටි වෙලා තියෙනවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය සවිබල ගැන්වීමේ වැඩසටහන අස්වැසුමෙන් 120කට ආධාර දීලා තියෙනවා. 107කට ආසන්න විශ්වාමිකයන්ගේ වැඩි වෙලා තියෙනවා. ඒ වගේම වකුගඩු ආධාර, ඒ විතරක් නෙවෙයි තවත් ආධාර ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. 50,000ක් නොමිලේ නිවාස, ඒවා සියල්ල කපා හැරලා යායට සින්නක් කර අයිතිය දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඉඩම් නැති අයට ඉඩම් ලබා දීම. මේ සියල්ල ගත්තාම ඍජුව පවුල් 148කට යමක් කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ මේ පිළිබඳව විවිධ විවේචන ගේන්න පුළුවන්. හැබැයි ගිය අවුරුද්දට සාපේක්ෂව අපි මතක තියාගන්න ඕනේ අපි එක රුපියලක් අච්චු ගහලා නැහැ, අපි එක ඩොලරයක් ණයට අරගෙන නැහැ. ඒ නිසා මේ තියෙන රාජ්‍ය ආදායම කළමනාකරණය කරලා තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් අපි ගත්තොතින් අපි පිළිගන්නවා මේ අයවැය අලුතෙන් බදු ගණනාවක් එකහු කරලා තියෙනවා. අපි ගත්ත දින් පීඒ ටැක්ස් එක සේවකයන්ගේ වැටුපෙන් කැපෙන ටැක්ස් එකෙන් බිලියන 100ක් රජය බලාපොරොත්තු වුණා. හැබැයි මේ වෙනකොට බිලියන 140ක් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම වැට් එක 8% තිබිලා වැඩි කරපු එක නිසා තව බිලියන 200ක් විතර වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රඳවා ගැනීමේ බද්දෙන් අලුතෙන් ආපු බද්දක් කැටිරේ එකනොත් යම් ආදායමක් එක්ක අහුවෙලා තියෙනවා. ඒ නිසා මේ සියල්ලත් එක්ක ගත්තහම අපි බලාපොරොත්තුනේ අපි කවුරුත් පිළිගන්න ඕනේ අපේ රාජ්‍ය ආදායමෙන් 90%ක් තියෙන බදුවලේ. ඒතර මේ බදු ආදායම ඒකරාශී නොවිච්ච නිසා මේකේ තිබ අකාර්යක්ෂමතාවය නිසා අපි බරපතල ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. හැබැයි අද වෙනකොට මේ වසර වෙනකොට රජය බලාපොරොත්තු වුණා බිලියන 3104ක් ආදායම. හැබැයි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් රේගුවෙන් සහ සුරා බදු දෙපාර්තමේන්තුවෙන් අපි විශ්වාස කරනවා මේක 2800කට 2900කට අපිට යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා අමාරුණක් මේ මිනිසුන්ට මේ සහන දෙන්න මේ කටයුතු ටික කරන්න නම් අපිට බදු එක්කහො කරන්න ඕනේ. අපි පිළිගන්නවා එක මිනිසුන්ට අමාරුයි. හැබැයි අද වෙනකොට අපි එතෙන් ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි පිළිගන්න ඕනේ මේ බදු වැඩි වුණාට බදු ආදායම් වැඩි වුණාට මේ බදු ආදායම් වැඩි වෙලා තියෙන්නේ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය නිසා නෙවෙයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය නිසා නෙවෙයි. රේගුවේ කාර්යක්ෂමතාවය නිසා නෙවෙයි. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය නිසා නෙවෙයි. අලුතෙන් බදු එකතු කරපු නිසා තමයි මේ බදු ක්‍රමවේදයට අලුතෙන් බදු එකතු කරපු නිසා තමයි මේ රාජ්‍ය බදු ආදායම වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ බදු වැඩි කරත් මේ වෙනකන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට බැරි වෙලා තියෙනවා අලුතෙන් බදු ගෙවන අයගෙන් බදු අය කරගන්න. අපි ගත්තොතින් මුලස්සනේ සභාපතිතුමනි 2022 ජනවාරි වෙනකොට දේශීය ආදායම් පුද්ගලික ලිපිගොනු තිබ්බ 292000යි. 2023 ජනවාරි වෙනකොට මේ 205000ක් වෙලා. 205000ක් වෙලා. දැන් එතකොට කලින් තිබුණා මිලියන 3 දක්වා බදු සහනයක්. දැන් බිලියන 1.2කට අඩු වෙලත් ලිපිගොනු අඩුවීමක් මිසක් ලිපිගොනු වැඩිවීමක් වෙලා නැහැ. ඒ නිසා අපි ගත්තොතින් කලින් බදු ගෙවූ ප්‍රමාණය ඒ නිසා මේ ගරු සභාපතිතුමනි මේ නවබදු එකතු කිරීම තුළ රාජ්‍ය ආදායම වැඩි වුණා මිසක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට මේ රාජ්‍ය ආදායම ඒකරාශී කිරීම වෙනුවෙන් ඒ නව බදු ලිපිගණු විවෘත කිරීම තුලින් වැඩි කරගන්න හැකියාවක් වෙලා නැහැ. දැන් මුලස්සනේ සභාපතිතුමනි මගේ ළඟ තියෙනවා 2022 අවුරුද්දේ බිලියන් 1කට වැඩි ආනයනය කරපු ව්‍යාපාරිකයන්ගේ නාම ලේඛනයක් මං ගාව තියෙනවා. මෙතන ඉන්නවා 712. මේ හැම කෙනෙක්ම බිලියන 5යි 7යි 8යි මේගොල්ලෝ ඉම්පෝට්ස් කරලා තියෙනවා. මේ ආනයනය කරලා තියෙන මේ ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ මේ ව්‍යාපාරිකයන්ගෙන් වැඩි පිරිසක් රජයට බදු ගෙවලා නැහැ. මගේ ළඟ තියෙනවා මේ පසුගියදා සීනි ගෙන්නපු කණ්ඩායමගේ ලේඛනය. මගේ ළඟ තියෙනවා මේ අර 7 රුපියල් 25 50 කරනකොට සීනි ගినాපු ලේඛනය. දැන් සීනි ගినాපු ලේඛනේ මෙට් කිලෝ මෙට්‍රික් ටන් 105ක් 5000ක් ගినాපු පුද්ගලෙක් ඉන්නවා ආර්ජී බ්‍රදර්ස් කියලා. මේ ආර්ජී බ්‍රදර්ස් කියන පුද්ගලයා සීනි ගෙනෙලා තියෙනවා මෙට්‍රික් ටන් 5000ක්. දැන් මේ මෙට්‍රික් ටන් 5000ක් ගේන්න මේ පුද්ගලයා වෙද මුදල් වැය කරලා තියෙනවා බිලියන 1කමාරක්. බිලියන 1කමාරක් වැය කරලා සීනි ගినాපු මේ ආර්ජී බ්‍රදර්ස් කියන පුද්ගලයාගේ ආදායම් දබදු ලිපිගණුව ගිය සතියේ වහන්න කටයුතු කරලා තියෙනවා. බිලියන 1කමාරක් සීනි ගෙනෙලා රුපියල් 25ට ගෙනෙලා මේක 50කට වැඩි කරලා වැඩි කරපු මිනිස්සයාගේ ආදායම් බදු ලිපිගණුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව වහනවා. මං අහන්නේ බිලියන 1කමාරක් ආනයනය කරලා රුපියල් ඔබතුමා හිතන්න මෙට්‍රික් ටන් 5000 වැඩි කිරි රුපියල් 25 ලාභේ කීයද? එහෙම පුද්ගලයෙක්ගේ ලිපිගණුව වහන්න දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කටයුතු කරනවා නම් අපි කොහොමද යන්නේ? ඉතින් ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි මෙතන විතරක් මේ අපනයන කරුව බිලියන 1කට වැඩිය මේ ආනය සමාවෙන් ආනයනය කරන ආනයන කරුව 712ක් ඉන්නවා. මේකෙන් 150ක්වත් බදු ගෙවන්නේ නැහැ. ඒ නිසා දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ ආදායම් ඒකරාශී කර ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ නැහැ මුලස්සනේ සභාපතිතුමනි. ඒ නිසා අපි රජයට කියනවා අපි මේ මම විශ්වාස කරන්නේ මම පෞද්ගලිකව මේ බදු ක්‍රමයේ පිළිබඳ අපේ රාජ්‍ය අමතුමාලා දෙන්න නොහිටියත් කොහරි ඉඳලා අහගෙන ඉදී මම විශ්වාස කරනවා මේ බදු ක්‍රමයේ මීට වැඩිය සරල කරනවා නම් හොඳයි කියලා. අපි අද ලක්ෂයකට වැඩි වැටුමක් ලබන හැම කෙනෙක්ම බදු ගෙවන්න ඕනේ. මම යෝජනා අපි යෝජනා කරා මේක අඩු ගානේ ලක්ෂ 2කටවත් ගෙනියන්න කියලා. වසරකට ලක්ෂ 24කවත් සාහනයක් දෙන්න කියලා අපි රජයෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම දැන් වැට් එක ජනවාරි ඉඳලා 18% කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා. ගරු අමාත්‍යතුමා මේක කරන්න එපා. මේක 18 කරන්න එපා. මේක 15 තියාගන්න. ඔබතුමාලට මේ 18 නොකරන එකේ අහිමි වෙන ආදායම ඔබතුමාලට තනි පුද්ගල ආදායම් බදු අපි කියන්නේ ඔබතුමා මාසයකට ලක්ෂයක් තියෙන එක. අපි ලක්ෂ 2ක් කරන්න කියන යෝජනාව අපිට බාර දෙන්න අපි ඔබතුමාලට ආදායම එක්ක අහු කරලා දෙනවා. මේ රටේ කරු ඇමතිතුමා මේ රටේ බදු ගෙවන්නේ නැති බදු වංචාකරුවෝ ගණනාවක් ඉන්නවා. බදු බිලියන 904ක් රජයට හිමිය යුතු බදු තියෙනවා. කලෙක්ටබල් ටැක්සස් තියෙනවා බිලියන 150. අපි ඒව එක්කහු කරන්නේ නැහැ. ගරු ඇමතිතුමා පේයි ටැක්ස් එකෙන් රජය බලාපොරොත්තු වෙන ආදායම බිලියන 100යි. ඒ බිලියන 100 ඔබතුමාට මම ගරු සේමසිංහ ඇමතිතුමා මෙතන තියෙනවා බිලියනයකට වැඩිය වියදම් කරලා ආනයනය කරපු ඉම්පෝටර්ස් ලැටික ගලේකනේ මේකේ 52% ටැක්ස් ගෙවන්නේ නැහැ. ගරු ඇමතිතුමා මම ඔබතුමාට කියනවා අපේ දේශීය ආදායම් බද්ද පාර්තමේන්තුවේ අයිතිකාරයා මෙතන නැහැ. ඒ නිසා බිලියන 1කමාරක් වියදම් කරලා සීනි ගෙන්නපු 725 බිලියන ගණන් ලාභ ලැබපු පුද්ගලයාගේ ආදායම් බද්ද ලිපිගනුවගේ සතියේ ආදායම් බද්ද පාර්තමේන්තුව වැහුවා. ඒ නිසා අපි මේ රාජ්‍ය මේ අමාරුකම් තියෙන වෙලාවේ අපි තවත් රාජ්‍ය සේවකයන්ට කරදර කරන්නේ නැතුව අමාරුවේ දාන්නේ නැතුව අපි පිළිගන්නවා රජයට ආදායම් අවශ්‍යයි කියලා. ඒ නිසා කරු ඇමතිතුමා මේ බිලියන 100 අපි වැට් එක 100%ක් වැඩි කරන එකෙන් ඔබතුමාලා අපේක්ෂා කරන මේ බිලියන 150 මේ බිලියන 250 මේ තියෙන ක්‍රමවේදය තුල එක්කහු කරන්න පුළුවන්. දැන් අපි ඔබතුමාලාට කියව රැමිස් පද්ධතිය හරහා RMV එක ඉන්ටලික් කරන්නයි කියලා කිව්වා අපි. දේශීය ආදායම් බද්ද දෙපාර්තමේන්තුවට අද වෙනකන් ඉන්ටලික් කළා නැහැ. අපි කිව්වා ලෑන්ඩ් රෙජිස්ට්‍රේ එකට මේකට ඉන්ටලින් කරන්න කියලා. අද වෙනකන් ඉන්ටලින් කළා නැහැ. ඒ නිසා සුරාබදු දෙපාර්තමේන්තුවට අපි හැමදාම කියනවා මේක ඩිජිටලයිස් කරන්න කියලා. ඒකලෝ කරන්නේ නැහැ. මොකද මේකේ තියෙන හොරකම කරගන්න බෑ. ඉතින් ඒ නිසා කරු ඇමතිතුමා සුරාබදු දෙපාර්තමේන්තුව ඩිජිටලයිස් කරන්න. රේගුවයි සුරාබදු දෙපාර්තමේන්තුවයි ඉංග්ලන්ඩ් රෙවෙනියු එකයි එකට ගන්න. ඒ විතරක් නෙවෙයි අපි ඔබතුමාට කිව්වා RMV එක ලිඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මේවා ඉන්ටලින් කරන්න. මේ කරපු ගමන් වැඩමුකුත් ඕනේ නැහැ. ඔබතුමා මේ ක්‍රෙඩිට් කාඩ් කම්පැනි ටිකට කතා කරලා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන ලේඛනය ගන්න අරගෙන බලන්න වැඩි පාවිච්චි කරන්නට බදු ගෙවන්න. හැබැයි අද ලක්ෂයකින් ජීවත් වෙන්න අමාරුයි ගරු ඇමතිතුමා. රාජ්‍ය සේවකයාට අපි ලක්ෂයකට වැඩි නම් අපි බද්දක් ගහනවා. අමාරුයි ජීවත් වෙන්න. අපි මේක තේරුම් ගන්න ඕනේ. අපි රජයත් එක්ක ඉන්නවා. ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. අපි පිළිගන්නවා. හැබැයි මේකේ නිලධාරියෙක්ගේ වැඩ කරන්නේ නැති නිලධාරි නිසා රාජ්‍ය සේවයේ ලක්ෂ ගාණක් වැරදිකාරයෝ වෙන්න බෑ ගරු ඇමතිතුමා. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් අපි ඉල්ලා සිටින්නේ ගරු අමාත්‍යතුමනි මේ ජනතාවට pay tax එක ලක්ෂයක් දීලා තියෙන එක අපි ඉල්ලීමක් කරනවා. මේක වැඩි කරන්න කටයුතු මේක අඩු කරන්න වැඩි කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම අපි රාජ්‍ය මුදල් අමාත්‍යතුමනි ඔබතුමාලට IMF එක දුවලා තුන්නේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 10.1%ට වැඩි කරගන්න කියලා. දැන් මේ වෙනකොට මේක 11%ට එනවා. ඉතින් ඒ නිසා අප්‍රේල් වෙනකන් ඉන්නේ නැතුව රාජ්‍ය සේවකයාගේ වැටුප ජනවාරි ඉඳලා ලබා දෙන්න කටයුතු කරන්නයි කියලා අපි ආණ්ඩු පක්ෂය හැටියට අපි ඔබතුමාට යෝජනා කරනවා. මොකද ඔබතුමාලා අපි පිළිගන්න ඔබතුමාලට තිබුණ ප්‍රශ්නය ආදායම ලැබෙන්නේ මාර්තු හින්දා කියලා. ඔබතුමා ලාර්ථකතනේ කරේ 11%ට යන්න පුළුවන් වෙන්නේ අප්‍රේල් වෙනකොට කියලා. හැබැයි මේ එක්කහු කරපු අලුත් බදුත් එක්ක ඔබතුමාලා රාජ්‍ය ආදායම දලසේදී නිෂ්පාදනයට සාපේක්ෂව 10.1% අභිබවා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා හැකිනම් ජනවාරි ඉඳලා රාජ්‍ය සේවකයාගේ වැටුප පඩියට වැටුපට එක්කහු කරන්න ඔබතුමා කටයුතු කරනවා නම් හොඳයි. අපි අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජෙන් අපි ඉල්ලා සිටිනවා මේ කටයුතු කරන්නයි කියලා ගරු අමාත්‍යතුමනි. ඒ වගේම අපි දැක්කා මේ අයවැය හොඳ. අපි දැක්කා ගරු අතිගරු ජනාධිපතිතුමා මේ ඩිජිටලයිසේෂන් එකට යන්න කියන එක. මේක ඉතාම අවශ්‍ය දෙයක්. මේක කළ යුතු දෙයක්. අපි දිගට කිව්වා අවුරුදු 117ක්ද 10ක්ද පරණ සුරාබදු දෙපාර්තමේන්තුව තාම ඩිජිටලයිස් කරලා නැහැ. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙනවා සියලු ආයතන ඩිජිටලයිස් කරන්න. මේක ඉතාම හොඳ දෙයක්. ඒ නිසා ගරු අමාත්‍යතුමනි අපි සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. මේක ඉතාම කඩිනම් කරලා මේ ආයතන ටික ඩිජිටලයිස් කරන්න ඔබතුමාලා කටයුතු කරනවා නම් ඒ වගේම කරු අමාත්‍යතුමනි අපි දැක්ක කෘෂිකර්ම නව්‍යකරණය පිළිබඳ ඒ නිසා මොඩර්නයිසේෂන් ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන් ඒ නිසා මේක ඉතාම හොඳ දෙයක් අද කෘෂිකර්මාන්තයට තරුණ වෙන්නේ නැහැ ඒ නිසා නවීන තාක්ෂණයත් එක්ක කෘෂි නව්‍යකරණය පිළිබඳ රජයේ අවධානය යොමු වෙලා තියෙනවා මේවා ඉතාම හොඳ ව්‍යාපෘති ඒ වගේම අපි ඔබට ස්තුතිවන්ත වෙනවා අපේ ඓතිහාසික කන්ද උඩ රටට වෙච්ච අසාධාරණය පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරලා උඩ රට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ගණනාවකට මිලියන 100 ගාණක් අපට ලබා දෙන්න තුමා කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳ අධිකරු ජනාධිපතිතුමාට ප්‍රමුඛ රජයට අපි ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපට තිබුණ දකුණේ වගේ නෙවෙයි උඩ රට ඉන්න හොඳ මිනිස්සු ඒකයි. ඒ නිසා ආ වගේම මහනුවර අධිවේගී මාර්ගයේ අපට තිබුණ ලොකුම ප්‍රශ්නය පහුගිය කාලේ අපිට කරගන්න බැරි වුණා. ඒ නිසා මහනුවරට එන සංචාරකයෝ මේ සියල්ලත් බැලුවාම මහනුවර අධිවේගී මාර්ගය අපට ඉතාම වරපතල ප්‍රශ්නයක්. ඒ නිසා රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. කඩිනමින් මහනුවර අධිවේගී මාර්ගයත් අවසන් කරන්න. ඒ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරමින් අවසාන වශයෙන් ගරු මුදල් රාජ්‍ය අමාත්‍යතුමනි අතිගරු ජනාධිපතිතුමා මෙතන නැති නිසා එතුමා නියෝජනය කරමින් ඔබතුමාලා මෙතන ඉන්න නිසා ඒ නිසා අපි මම ආණ්ඩු පක්ෂයේ වෙනුවෙන්ම මේ ඉල්ලීම ඔබතුමාගෙන් කරන්නේ අපේ මේ පේයි ටැක්ස් එක මේක ලක්ෂයේ තියෙන එක අඩු ගානේ ලක්ෂ 2 දක්වාවත් ඉහළ දාන්න පුළුවන් නම් රජයට හැකියාවක් තියෙනවා නම් ඒ පිළිබඳව ඔබතුමා සලකා බලන්නේ කියන ඉල්ලීම කරනවා ඒ වගේම වැට් එක 18% කරන්න යන එක මේක 18 කරන්න එපා මේක 15 තියලා ඒ 15 තියලා කටයුතු කරන්න පුළුවන් නම් හොඳයි කියලා කියනවා ඒ නිසා ඔබතුමාලට අහිමි වෙන බිලියන 200 එක්කව කරන ක්‍රමවේදය අපි පෞද්ගලිකව මැදිහත් වෙලා ඔබතුමාලේ වගකීම ආණ්ඩු පක්ෂයට බාර දෙනවා නම් මේ රාජ්‍ය ආයතන තුන කැඳවලා ඒ වගකීම අපි බාර අරගෙන රජයට ඒ බිලියන 100 250 ලබා දෙන්න අපි සියලු දෙනාම පක්ෂ විපක්ෂ අපි සියලු දෙනා එකට කටයුතු කරන බවත් පොරොන්දු වෙමින් නැවත වාරයක් මේ අවස්ථාව ලබා දීපේ ගැන ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි මන්තුමනි ඊළඟට නලින් බණ්ඩාර මන්තුමා ඔබතුමාට විනාඩි 18ක කාලයක්
බොහොම ස්තුතියි ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි අවස්ථාව ලබා දීම සම්බන්ධව විශේෂයෙන්ම මෙවර අයවැය විවාදයේදී ජනාධිපතිතුමා සූත්‍ර පිටකයන් උපුටා දක්වමින් ඒ අයවැය විවාදය ආරම්භ කරා. ඉතින් අපිට නම් මේ අයවැය දිහා බලපුවාම සූත්‍ර නෙමේ මතක් වෙන්නේ වෙනත් වෙනත් ගෝත්‍ර කුල තමයි අපිට මතක් වෙන්නේ. මොකද අපි දන්නවා මේ අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිරයා රුපියල් 10,000ක පඩියට ජීවන වියදම් දීමනාවක් එකතු කරා. අපි පොඩ්ඩක් ගණන් හදලා බැලුවා ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි. මේ බදු අය කිරීම හරහා වැඩිපුර බදු විදියට රුපියල් බිලියන 2400ක් අය කරගන්න රජයේ බලාපොරොත්තු අස්තමේන්තුව තියෙනවා. ඒතර අපේ රටේ පවුල් තියෙනවා 185කට ආසන්න ප්‍රමාණයක්. මේ බිලියන 2400 185න් බෙදපුවාම ගරු මන්ත්‍රීතුමනි පවුලකට රුපියල් 12,000ක පමණ බදු වැඩිවීමක් තියෙනවා. පවුලකට 12,000ක බදු වැඩිවීමක්. එතකොට මේක තව වක්‍රබදු අනිත් බදු තව එකතු වෙලා ආපම තව මේක වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි දැන් කරගෙන තියෙන්නේ රජයේ සේවකින්ට කොහොමද පිටිපස්සේ සාක්කුවට අත දාලා ආණ්ඩුව රුපියල් 12,000ක් 13,000ක් 14,000ක් අරගෙන ඉස්සරහා පොකට් එකට 10,000ක් දාලා තියෙනවා. කොහොමද ඒක? පිටිපස්සෙන් පිට් පොකට් ගහනවා 13,000ක් 14,000ක් ඉස්සරහා සාක්කුවට ලෝකෙට පේන්න රටට පේන්න රුපියල් 10,000ක් දානවා. හැබැයි 10,000ක් බදු බවට පත් වුණොත් ඒක 7,000ට විතර අඩු වෙනවා. එතකොට අපේ රජයේ සේවකයෝ ඉන්නේ 113,000ක් 14,000ක් විතර. එතකොට පෞද්ගලික අංශේ 167,000ක් ඉන්නවා පෞද්ගලික අංශේ. එතකොට පෞද්ගලික අංශයට මොකද කරලා තියෙන්නේ? අනේ පෞද්ගලික අංශයේ පිටිපස්සේ සාක්කුවෙන් පිට් පොකට් ගහලා විතරයි තියෙන්නේ. සීනි බෝලයක් ටොපියක් ප්‍රොසින්ජරයක්වත් දාලා නැහැ ඉස්සරහා සාක්කුවට. එතකොට ගොවියට මොකද වෙලා තියෙන්නේ? ගොවියට වැටුප් වැඩිවීමක් නැහැ. අපේ මෙතන ඉන්නවා කඳුකරේ වතු අපේ ජනතාව සහෝදර ජනතාව එයාලට වැටුප් වැඩිවීමක් වෙලා නැහැ. අපේ ධීවර ජනතාව නියෝජනය කරන වෙදාරච්චි මන්ත්‍රීතුමා ඉන්නවා ධීවරයට වැටුප් වැඩි වුණේ නැහැ. ඒගොල්ලන්ගේ පිට් පොකට් ගහලා විතරයි ආණ්ඩුව කරලා තියෙන්නේ. පෞද්ගලිකංශයෙන් පිට් පොකට් ගහලා විතරයි කරලා තියෙන්නේ. දීවරයෙන් ගොවියගෙන් කම්කරුවාගෙන් පිට් පොකට් ගහලා විතරයි තියෙන්නේ. රජයේ සේවකයා විතරක් රැවට්ටීමක් කරලා තියෙනවා, මුලාවක් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ රජයේ සේවකෙන් මේවට අහු වෙන්නේ නැහැ. ඒ වෙනුවට රජයේ සේවකයෝ ඉදිරියේ තමන්ට දෙන්න ඕන තීන්දුව තීරණ ක්‍රියාත්මක කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු මුලාසේ මන්ත්‍රීතුමනි, විශ්වවිද්‍යාල හතරක් හදන්න යෝජනා කරලා තිබුණා. දැන් විශ්වවිද්‍යාල හදන්න කලින් දැනට තියෙන විශ්වවිද්‍යාල තත්ත්වය පොඩ්ඩක් හොයලා බලන්නලකෝ. අර සවරගම මෙඩිකල් ෆැකල්ටි එක දුවා ගන්න විදියක් නැහැ, සම්පත් නැහැ, කාර්ය මණ්ඩල ප්‍රශ්න, ආචාර්ය මහාචාර්යරු ප්‍රමාණවත් ප්‍රමාණවල නැහැ. තියෙන විශ්වවිද්‍යාල ටික දුවා ගන්න බැරුව අද ඉන්ටර්නැෂනල් ක්ලයිමේට් චේන්ජ් පිළිබඳව විශ්වවිද්‍යාලයක් කොත්මලේ දානවා කියලා යෝජනා කරනවා. මං කියන්නේ හොඳයි, ඒ පීඨය එකතු කරන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයට. අලුතෙන් විශ්වවිද්‍යාල දාන එකේ අපි තේරුමක් දකින්නේ නැහැ. ඒ වගේම අපි දැක්කා අපේ රටේ විශේෂයෙන්ම මධ්‍ය කඳුකරයේ අපේ නුවර මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාත, අපේ වයඹ පළාත අපිට බොහොම ඉතාම වැදගත් මධ්‍යම අධිවේගී මාර්ගය. මධ්‍යම අධිවේගී මාර්ගය හදනවයි කියලා කියනවා. හැබැයි හදනවයි කියලා ඊළඟට කමා ඇතුළේ කියනවා ණය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ණය ප්‍රතිසංස්කරණය කරලා ඉවරලාලු මධ්‍යම අධිවේගී මාර්ගය හදන්නේ. ඒ නිසා ඒ සිහින විතරක් විදියට තමයි අපිට මේ කරුණු කාරණා දිහා බලපුවාම පෙනී යන්නේ. ඒ වගේම අපි දන්නවාද සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ, අපනයන කරුවෝ, මේ සියලු දෙනාම බරපතල අර්බුදයක ඉන්නේ. මෙය නගා සිටීම සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් වෙලාද කියන එක පිළිබඳව අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මෙතන මුදල් ඇමතිතුමා නැහැ, රාජ්‍ය ඇමතිතුමත් නැහැ, අනිත් ඇමතිතුමත් නැහැ. මේක පැහැදිලි කරගන්න මෙතන බිලියන 30ක් පිළිබඳව කියනවා. නමුත් අපිට නම් මේ සංඛ්‍යා විද්‍යාවක් විතරයි විදිහට පේන එක. තැනක බිලියන 30ක් ගැන කියනවා, තව තැනක තව ඩෙවලොප්මන්ට් කැපැසිටි වලට තව බිලියන 30ක් ගැන කියනවා. හැබැයි පැහැදිලිවම අංක විද්‍යාවක් වෙන්නව. නමුත් සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ නගා සිටුවීමට වඩා පිළිලක් නැහැ. හැබැයි ජනවාරි පළවෙනිදාන් පස්සේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ අතුලත්ව මේ රටේ සමස්ත ජනතාවගේ විදුලි බිල මත, ඉන්ධන බිල මත, ගෑස් බිල මත වැට් එක 118ක් වදිනවා. වැට් එක 118ක් වදිනවා. අද අපේ කර්මාන්ත කරුවෝ ඉන්නේ කබලෙන් ලිබට වැටිලා. අපේ රටේ අපරල් කර්මාන්ත ශාලා ගැන කතා කරනකොට අපිට ඩොලර් බිලියන 5ක් ගැන කර්මාන්තය අද ඒක අවදානම් මඩියකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා බරපතල ප්‍රශ්නයක් තියෙනවා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ට. ඒ වගේම කියන්න ඕන කාරණයක් තියෙනවා ගරු මුලස්සේ මන්තුමනි, දැන් මේ නැව ගිලෙන නැව, දැන් එහා පැත්තේ ගිලෙන නැවේ තවදුරටත් කට්ටිය ජලබුන් ගහ ගහ ඉන්නවා. හැබැයි මේ රට බංකොලොත් වෙලා ඉවරයි, මේ රට ගිලෙන්න ඔන්න මෙන්න ඉවරයි. හැබැයි එහෙම තියෙද්දි හොරකම වංචාව දූෂණේ අඩු වෙලා නැහැ. රට බංකොලොත් වෙලා රට නැව ගිලෙන්න යනවා. හැබැයි හොරකම වංචාව අඩුවීමක් අපිට පේන්නේ නැහැ. ඒ වෙනුවට ජනාධිපතිතුමා 2048 පිළිබඳව හීන පෙන්නලා බදු ගහනවා. හැබැයි මේ අද බදු ගෙවන ජනතාවට 2048 වෙනකන් ජීවත් වෙන්න පුළුවන් පිරිස 100ට කීයද කියන එක අපිට හිතාගන්න බෑ. අපිට ඕනේ අද 2048 සිහින නෙමෙයි, කෙටි කාලීන විසඳුම්, මධ්‍ය කාලීන විසඳුම් දෙන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙළක්, වැටුණු ව්‍යාපාරිකයන් නගා සිටවන ආර්ථික වැඩපිළිවෙළක්, වැටුණු ගොවියා, වැටුණු දීවරයා, වැටුණු කම්කරුවා නගා සිටවන අධ්‍යාපන අවශ්‍ය වැඩපිළිවෙළක්, කඩා වැටුණු තාරුණ්‍ය නගා සිටීමට අවශ්‍ය වැඩපිළිවෙළක්, තරුණයන්ට බලාපොරොත්තු දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා IMF එකේ කියන පදයට නටන ආණ්ඩුවක් නෙමෙයි අපිට ඕනේ. මම යෝජනා කරන ආණ්ඩුවට මේ මුදල් ඇමතිවරයාවත්, රාජ්‍ය ඇමතිවරයාවත්, නියෝජ්‍ය ඇමතිවරයාවත් මුදල් ඇමතිකම් කරන්න ඕනේ නැහැ. මේ මුදල් ඇමතිකම දෙන්න IMF එකට. අද IMF එකේ කොන්දේසිත් එක්ක විතරයි කටයුතු කරන්නේ. හැබැයි අපේ නායකයා ගැන මට බය නැතුව කියන්න පුළුවන්, සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතුමා පැහැදිලිවම IMF එකටත් කිව්වා, රටටත් කිව්වා, මේ පාර්ලිමේන්තුවේදීත් කිව්වා, IMF සමාලෝචනය කරලා තමයි අපි එතනින් එහාට ක්‍රියාත්මක කරන්නේ අපේ රජයක් යටතේ කියන කාරණේ. ඒ නිසා පැහැදිලිවම අපේ රජයක් යටතේ අපි මේ IMF එකට යටවන කොන්දේසි වෙනුවට IMF එකත් එක්ක එකතු වෙන්න පුළුවන් රටට ගැලපෙන කොන්දේසි ගනලා මේ රට ඉස්සරහට අරගෙන යනවා. ඒ වගේම අපි දන්නවා මේ බොරුවෙන් තමයි පසුගිය කාලෙම මේ රටේ දේශපාලඥයෝ අපේ රට ඉස්සරහට අරන් ගියේ. දැන් අපි මම ඊයේ පෙරේදා මතකයි මේ හරියට විවාදයක් වුණා මේ අර ග්‍රැෆයිට් සහ ග්‍රැෆයින් ගැන ගරු මූලාශ්‍රයේ මන්තුමනි. මේ ඛනිජ සම්පත් ගැන අපේ අනුරකුමාර දිසානායක මහත්මයා ඇමරිකාවේ ගිහිල්ලා මේ ගැන කතා කරා. හැබැයි ඛනිජ සම්පත් වලින් කවුරු හරි හිතනවා නම් මේ රට දියුණු කරන්න පුළුවන් කියලා ඒක බොරුවක්. ඒක මේ රටේ හැමදාම කතා වුණු බොරුව. ඛනිජ සම්පත් වලින් ආර්ථිකය දියුණු කරන්න පුළුවන් අරාබි රටවල් වලට, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, රුසියාව වගේ රටවල් ඒ ඛනිජ සම්පත් මූලික කරගත්තු ආර්ථිකයක් තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම ඛනිජ සම්පත් නැහැ. ග්‍රැෆයිට් ගැන ගත්තාම ලෝක ග්‍රැෆයිට් නිෂ්පාදනයේ 10.4%ක්වත් අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. 10.4%ක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ. හැබැයි ලෝකේ වැඩිම ග්‍රැෆයිට් නිෂ්පාදනය කරන තුර්කියේ ආර්ථිකය බලන්න. ඈ තුර්කියත් එහෙම දියුණු ආර්ථිකයක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා මේ අපේ රටේ ඛනිජ සම්පත් වලින් මේ රට දියුණු කරන්න කියනවා කියලා එදා ඉඳන් අපේ අයකෝ අපේ පොළවේ අරක තියෙනවා මේක තියෙනවා යම්පිසි ප්‍රමාණයක් තියෙනවා ඛනිජ සම්පත්. හැබැයි මේ රට දියුණු කරන්න පුළුවන් ප්‍රමාණයට එක ප්‍රමාණවත් නැහැ. අපිට තියෙන හොඳම ඛනිජ සම්පත් තමයි මැණික් සම්පත්. ඒක කිසිසේත්ම ප්‍රමාණයක් නැහැ අපේ රටේ ආර්ථිකය දියුණු කරන්න. ඒ නිසා ඛනිජ සම්පත් වලින් මේ රට දියුණු කරන්න බෑ. ඒක බොරුවක්. ඒ වගේම ශ්‍රී ලංකාව ඇපරල් ක්ෂේත්‍රයේ යම් දියුණුවක් තිබුණා. හැබැයි තවදුරටත් අපිට ඇපරල් ක්ෂේත්‍රයෙන් දියුණුව ගන්න බෑ මේ රට. අපි ඒක ඇද හිනිපිටරම ඇවිල්ලා තියෙන දැන් එක අභාගයට ගමන් කරමින් යන්නේ. තව අවුරුදු 5ක් කාලයක් යනකොට අපරාල් කර්මාන්තේ අපේ රටෙන් වෙනත් ප්‍රදේශ වලට යනවා. ඒක යනවා ආෆ්‍රිකන් රීජන් එකට, බංග්ලාදේශ වගේ රටවලට, වියට්නාම් වගේ රටවලට, ඒ වගේම අරාබි කරේ රටවල් පවාද ඒ ශේෂ්ත්‍රයට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපිට තවදුරටත් අපරාල් මත පදනම්ුණු ආර්ථිකයක් හදන්න නිර්මාණය කරන්න බෑ. ඒ වගේම අපි කියනවා අපි පුරාදික බාඩ්‍යාගාරයේ අපි කෘෂිකාර්මික රටක්. අපිට කෘෂිකාර්මික ශේෂ්ත්‍රයෙන් මේ රට දියුණු කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඒ වගේම අපේ කියන අපි හොඳ බුද්ධිමත් අය ඉන්නවා, වෘත්තිකයෝ ඉන්නවා කියලා. ඒ තුලින් දියුණු කරන්න පුළුවන් කියලා. ඒක දියුණු කරන්න තරම් ප්‍රමාණවත් සාධකයක් නෙමෙයි. ඒක දියුණු කරන්න තරම් ප්‍රමාණවත් සාධකයක් නෙමෙයි. ඒ වගේම IT ශේෂ්ත්‍රයෙන් ඒකත් මේ රට දියුණු කරන්න පුළුවන් ප්‍රමාණවත් සාධකයක් විදිහට මම දකින්නේ නැහැ මුලස්සේ මන්තුනේ. මම ඇත්ත කියනවා, මම පැහැදිලිව අපේ රට දියුණු කරන්න පුළුවන් සංචාරක කර්මාන්තයෙන් අපේ රට දියුණු කරන්න පුළුවන්. අපි හොඳ සම්චාරක ගමනාන්තයක්. අපි රටවල් ගණනාවක ගුවන් තොටුපළ වලට ගිහිලා තිනවා. ගුවන් තොටුපළ ගොඩක් වෙලාවට පිහිලා තින්නේ ප්‍රධාන නගරයට කිලෝමීටර් 20 30 40 50 එහෙයි. මොන රටේවත් මම දැකලා නැහැ ගුවන් තොටුපළ ඉඳන් ප්‍රධාන නගරයට එද්දී මේ අපේ මුතුරාජල වෙට්ලෑන්ඩ් එක තෙත්බිම හරහා එන්නේ. ඒ වගේ සුන්දර ප්‍රදේශයක්. අපේ සංචාරක ඇමතිතුමා පේන්නේ නැහැ. අඩුම ගානේ ඔය හයිවේ එකේ ගහලා තියෙනවද මේ මුතුරාජල වෙට්ලෑන්ඩ් එකේ තියෙන සුන්දරත්වය පිළිබඳ? මේකේනේ 87 පව කුරුල්ල ගැන. අපිට එයාපෝට් එකෙන් බැලලා කොළඹ නගරයට එනකොට අපේ රටේ සංචාර කර්මාන්තයේ හොඳම ස්ථානයක් මාකට් කරන්න පුළුවන්. හැබැයි එහෙම මාකට් කිරිල්ලක් නැහැ. ඒ නිසා අපේ රට දියුණු කරන්න පුළුවන් ප්‍රධානම ශේත්‍රයක් තමයි සංචාර කර්මාන්තය. ඊළඟට නාවික සහ ගුවන් සැපයුම් ශේත්‍රය. අපේ රට හොඳ මර්ධස්ථානයක් බෝඩ් බිල්ඩින් වලට, ෂිප් බිල්ඩින් වලට, ඒවා රෙපෙයා කරන්න, ඒවට අවශ්‍ය සේවා වලට සපයන්න. අපිට ඉතාම වැදගත් ශේත්‍රයක් විදිහට ඒ වගේම ගුවන් ශේත්‍රය. ඒ වගේම ලෝකෙ හොඳ බිස්නස් එකක් තමයි ස්ක්‍රැප් අයන්. නැව් පරණ නැව් ඉවත් කිරීම පිළිබඳ ව්‍යාපාර. ඒවා ඉදි කරන්න පුළුවන් ඔය ඔලුවිල් වරාය වගේ වරාය හම්බන්තොට. එතකොට ඩ්‍රින්කෝ. ඒ වගේම අපිට තව ඉතාම වැදගත් ආර්ථික කටයුත්තක් විදිහට කරන්න පුළුවන් එකක් තමයි අපේ අධ්‍යාපන වෙළඳපොළක් නිර්මාණය කිරීම. අපි දන්නවා මේ රටේ අපි හැමදාමත් පෙනී සිටියා මේ අධ්‍යාපනය කියන එක පෞද්ගලිකාංශයේ ව්‍යවසායකින් අතරත් හුවමාරු යුතු දෙයක් කියලා. අපේ රට හොඳ ආර්ථික මධ්‍යස්ථානයක්, අධ්‍යාපන ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තිබුණා. ඒක අපි කරේ නැහැ. ඒ වගේම වෛද්‍ය සැපයුම් සේවා වලින් අඩු මිදලට හොඳ වෛද්‍ය සේවාවක් කපන්න පුළුවන් මධ්‍යස්ථානයක් අපේ රට. දැනටත් මාලදීවන වගේ යම් රට වලින් අපේ රට ඕනතරම් ඇවිල්ලා ඒ සේවාවන් ලබා ගන්නවා. හැබැයි ඒ ශේෂ්‍ය අපිට අමතක කරලා තියෙනවා. ඒ වගේම වෙළඳ සංචාරකී දැන් ඉන්දියාව වගේ රටක ගරු මුලාශ්‍රයේ මන්තුමනි විශාල පිරිසක් සති ඇද්ද මේ ලංකාවට ඇවිල්ලා යනවා. අපිට පුළුවන් නම් දැනට ක්‍රියාත්මක කරන ගුවන් සේවා වලට අමතරව තව නගර 10ක 15ක 20ක ගුවන් සේවා ආරම්භ කරන්න ඉන්දියාවේ ඉඳන් මේ වීකෙන්ඩ් එකේ ලංකාවට ඇවිල්ලා එන ඉන්දියානු සංචාරකීන් විශාල පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන්. මොකද ඒකට හේතුව අද ඉන්දියාව හොඳ බිලියනස්ලා මිලියනස්ලා ඉන්න රටක් බවට පත් වෙලා ඉන්නවා. ඒ වගේම තවත් විශාල ශේෂයක් තමයි ඉදිකිරීම් ශේෂය. අද ඉදිකිරීම් ශේෂය ලංකාවේ කඩාවැටිලා. හැබැයි සෞදියේ ඩුබායි වල අප්‍රිකන් රටවල ඉදිකිරීම් ශේෂයේ විශාල අවස්ථා තියෙනවා. අපේ රටේ හොඳ ඉදිකිරීම් කර්මාන්ත කරුවෝ ඉන්නවා. ඒ ආයත ශක්තියක් දීලා ඒව ශක්තිමත් කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක විශාල ශක්තියක් අපේ රටට. ඉතින් මේ ශේෂය පිළිබඳව කොහෙද අවධානය යොමු කරලා තියෙන්නේ? අපේ ජනාධිපතිතුමාගේ කතාවේ දිස්ත්‍රික්ක 4-5ක නම් දාලා මගේ බිංගිරියේ නමක් දාලා තුනවා අපනයන ශේෂයේ දියුණුව නැති කරනවා කියලා. මම ඒක සතුටු වෙනවා. මොකද මම නියෝජ්‍ය අමාත්‍යවරයා දිනෙද්දි බිංගිරිය අක්කර 8000ක් විතර තියෙනවා පොල්වතු. ඒකෙන් අක්කර 485ක් අරගෙන ලංකාවේ 14 වෙනි අපනයන සැකසුම් කලාපේ හැදුවා. මට කනගාටුයි ඒ වෙලාවේ පළවෙනි කැබිනට් එකේ මෛත්‍රීපාල ශේෂ මහත්තයාගේ රිජෙක් කෙරුවා. අපේ දිස්ත්‍රික්කෙම හාදෝ ගිහිල්ලා කේලම් කියලා මේ වටිනා පොල් ගස් කපනවා කියලා. හැබැයි මම පොල් ගස් දිහා බැලුවේ පොල් ගස් දිහා විදිහට නෙමෙයි. ඒ පොල් ඉඩම් වල පොල් ආදායමට එහා ආදායමක් ලබන්න පුළුවන් ආර්ථිකයක් කිව්වද? ඉන්න දෙපැත්තේ ඉන්නවා. පොල් ආදායමට එහා ආදායමක් ලබන්න පුළුවන් අක්කර 485ක් අරගෙන මම ස්තුතිවන්ත වෙනවා. විජිත් විජේමුණි සොය සමත්තුමා කැබිනට් පේපර් එක රිජෙක්ට් කරපුවා. මාත් එක්ක වත්ත ගිහිල්ලා බලලා නලින් මේවා කුණාට පොල් ගස්නේ මේවා දිනු කරන්න ඕනේ කර්මාන්ත තුලින් කියලා එතුමා ඊළඟ කැබිනට් එකට ඒක අනුමැතිය අරන් දුන්නා. මලික් සමරවික්‍රමතුමාත් එක්ක එකතු වෙනවා. අද විශාල කර්මාන්ත හැදෙනවා. රණලි වික්‍රමතුමාගේ යෝජනාවක් රණලි වික්‍රමතුමා වර්මාන්තපුර 7-8ක්ද කුලියාපිටිය ඒ වගේම කළුතර වැලිගම ඔය වගේ 7-8ක් කිව්වා. හැබැයි ක්‍රියාත්මක කරන්න පුළුවන් උනේ බින්ගිරේ. මොකද එතුමාගේ ව්‍යාප්තිය යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් මිනිස්සු හිටියේ නැහැ. ඒක තමයි අදත් ආණ්ඩුවට වෙලා තියෙන්නේ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඒ කෙසේවත් ඒ ව්‍යාපෘතිය ඉස්සරහට ගේන්න සල්ලි නැහැ. මම 2019 අපේ බලය නැති වෙනකොට අපි වෙන් කරලා දෙන මුදල් ටික සහ ක්‍රියාත්මක වුණු ඇටදල පහසුකම් ටිකත් අද අඩපණ වෙලා ඉබිගමනේ යන්නේ. ආයෝජක වෙලා කර්මාන්තශාලා හදනවා. හෙට අනිද්දා මිලියන 40ක ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක වැඩ ඉවරනවා. ඒකට තව මෙගාවොට් 10ක විදුලිය අවශ්‍යයි. මෙගාවොට් 2යි දැන්ට දීලා තියෙන්නේ. කියුබික් මීටර 22000යි වතුර තව 10000ක් ගන්න ඕන. ඒවට යටි පාලසුකක් දීලා නැහැ. ඉතින් ඒ නිසා යථාර්ථයක් බවට පත්වන අයවැයක් නෙමෙයි අපි දකින්නේ. හැබැයි අද ආණ්ඩුව එතනින් එහාට කියලා ලොකු උගුලක පැටවිලා තියෙනවා. දැන් ආණ්ඩුවේ අය එක එක මත දරනවා. අපි දැක්කා නාමල් රාජපක්ෂ මහත්තයා කීප දෙනෙක් මේ අය විවේචනය කරනවා. හැබැයි විවේචනය කළ වැඩක් නැහැ. ඒක ප්‍රමාණවත් නැහැ. ඒ විවේචනය යථාර්ථයක් බවට පත්වන්නේ අද දැන් තව ටිකකින් ඇවිල්ලා ඡන්දෙ දෙන්න. ඡන්දෙ පාවිච්චි කරන්න. ඒකට මේ ඡන්දෙ නොදී ඉඳලා හැංගිලා ඉඳලා හැම වැඩක් නැහැ. ඡන්දෙ දීලා තමන්ගේ විරෝධය පනාරන්න. දැන් මේ ඊයේ පෙරද දුන්නු අධිකරණ තීන්දුව ඉතාම වැදගත් තීන්දුවක්. මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ඒ වගේ පීබී ජයසුන්දර, අජිත් නිවත් කබ්‍රල් මේ අයද මේ රටේ ආර්ථික බංකොලොත්භාවය සඳහා වරදකරුවෝ බවට පත් වෙලා තියෙනවා. දැන් මොකද දඩුවම? මේ ගැන උදේ අජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරද්දී මෙතන ටිකක් ඇවිල්ලා සේරමාවේ නැහැ. ඉතා වැදගත් මන්ත්‍රීවරු මෙතන ඉන්නවා. ඇලට මේ මම කියන්නේ ටිකක් ඇවිල්ලා මෙතන දැම්මා. මෙතන තනිකර මේ කුණු බාල්දියක් බවට පත් වුණා. ඒ මොකද මෙයාලට මේක විදෝ ගන්න බෑ. සම්ප්‍රදායික වශයෙන් විපක්ෂ නායකවරට එහෙම කතා කරන්න බෑ. මෙතනින් මෙහාට එන්න බෑ.
තව විනාඩි දෙකක් තියෙනවා.
මට දෙන්න තව විනාඩි කීපයක්. ඒ නිසා ගරු මුරසනේ මන්තුමනි, ඒ නඩු තීන්දුවේ ඉඳ ගොඩක් ආයත ගොඩක් රිදිලා තියෙනවා. හැබැයි මොනවද ඒ වට දෙන දඬුවම්? ඒ නඩු තීන්දුවේ ප්‍රමාණවත්ද? මේ රටේ කනකර බඩු උගස් වෙලා තියෙනවද බැංකුවල ලක්ෂ ගාණක් මිනිසුන්ගේ? මේ නඩු තීන්දුවෙන් සාධාරණයක් එන්නේ නැත්නම් ඒ කනකර බඩු උගස් තියපුවාට මොකද්ද ඇති සැටේ? මේ රටේ වාහන කීයක් ලීසින් කෝපණි උස්සලා ගාල් කරලා තියෙනවද? ඒවට වග කියොත් ඔය BR, MR, GR ලා නම් අජිත් නිවත් කබ්‍රලා නම් PB ජයසුන්දරලා නම් ඒවට විරුද්ධව ඒ දඩු තීන්දුව ප්‍රයෝජනෙට අරන් ඒක කවුලුවක් විදියට පාවිච්චි කරලා එයාට අපි ආරාධනා කරනවා නඩු කියන්න කියලා. මේ රටේ වැහුණු ව්‍යාපාර කීයක් තියෙනවද? වැහුණු කර්මාන්තශාලා කීයක් තියෙනවද? ඒ ඔවුන්ගේ වරදින්ද? මේ රට බංකොලොත් කරපු මේ අදූරදර්ශී දේශපාලඥයන්ගේ තීදු තීරණේ හින්දා අපි එයාට ආරාධනා කරනවා විරුද්ධව නඩු කියන්න කියලා. ඉතින් මේ වරදට අඩු වැඩි වශයෙන් එක එක්කෙනා දායක වෙන්න පුළුවන්. මේ ගිලන නැවෙන් එළියට පැනපොයත් ඉන්නවනේ. දැන් අපේ පැත්තේ අපේ සහෝදරු ඉන්නවා. එයාත් අඩු වැඩි වශයෙන් දායක වෙනවා. ඒ වගේම 2000 19 ගෝඨාභය රාජපක්ෂ බලයට ගේන ලක්ෂ 89ක් ඡන්ද දුන්නා. එයාත් මේකට අඩුවඩි වශයෙන් දාය කළා තියෙනවා.
හැබැයි ඒ ඡන්ද දුන්න අයට අපි කියනවා අර ඉඟුරුදී මිරිස් ගත්තා වගේ ආය වැරදි තීන්දුවක් ගත්තොත් මේකම තමයි වෙන්නේ මේිට හාදයක් වෙන්නේ. ඉතින් නිවැරදි දේ දකින්න ඕන. නිවැරදි දේ දකින්න ඕනේ. නිවැරදි දේ දැකීමෙන් විතරයි මේක නිවැරදි දිශාවකට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඒකට නිවැරදි නායකත්වයක් අවශ්‍යයි. නිවැරදිග ආර්ථික වැඩපිළිවෙළක් කරන කණ්ඩායමක් අවශ්‍යයි. බොරු බයිලා කියන බොරු සුරංගනා කතා පෙන්නන ෆයිල් පෙන්නන ෆයිල් මිටි පෙන්නන වැඩක් නැහැ. දැන් මේ නඩුව ක්‍රියාත්මක කරේ සමගි ජනරාලේ නීතිඥවරු. මේ නඩුව දැම්මේ අපේ ආචාර්ය මහාචාර්යවරු. අපි බයිලගේ කියන්නේ නැහැ අවශ්‍ය තීන්දුව තීන්ද අපි ක්‍රියාත්මක කරනවා. අවශ්‍ය දේ අපි කරනවා. අපේ සමගි ජනබලයේ වෙනස ඒකයි. ඒ වෙනස කරන්න පුළුවන් නායකයෙක් නායකත්වය දෙන්න පුළුවන් පුද්ගලෙක් අපි ගාව ඉන්නවා. ඒ නිසා ගලු මූලාශ්‍රයේ මන්තුමනි අපි මම විශේෂයෙන්ම මම මෙතන සභාවේ නැතත් මම ගරු කරන කෙනෙක් මහින්ද රාජපක්ෂ මහත්මයා. මම කියනවා ඔබතුමාද ඡන්ද
දෙන්න. මන්තුමා කාලය අවසන්.
මම අවසන් කරනවා. ඔබතුමාද ඡන්ද දෙන්න එපා. ඔබතුමත් වැරදිකරුවෙක් වෙච්ච කෙනෙක්. ඒ වගේම මේ රටේ බදු මුදලෙන් අද ගෝඨාභය රාජපක්ෂව ආරක්ෂා කරනවා. පෙන්ෂන් ගෙවනවා. ආරක්ෂකව දීලා තියෙනවා. මේවට විරුද්ධව තීන්දුව තියන්න ගන්න ගරු ජනාධිපතිතුමා. අඩුම ගානේ මේ පෙන්ෂන් ටික නවත්තන්න. මේ ආදීලා තියෙන අවනවශ්‍ය ආරක්ෂාව නිල නිවාස. දැන් රට බංකොලොත් කරපු අයට තවත් රට බංකොලොත් භාවයේ සදා ඇදගෙන යාම සඳහා වුන්ට සම්පත් දීලා තියෙනවා. ඒ නිසා මේ රට වෙනස් විය යුතු කාලේ මම අර කිව්වා ඉන්දියාවේ කර්මාන්ත ශාලා ගැන ඉන්දියාවේ ආයෝජකයෝ ගැන ඉන්දියාවේ සංචාරකයෝ ගැන ඊයේ පෙරේද ඉන්දියාවට උදව් කරා කියලා මට Facebook එකෙන් ගහනවා. අපිට හොඳම ආර්ථික සම්පත තමයි ඉන්දියාව ගරු ඇමතුමාලා. අපි ඉන්දියාවේ වෙළඳපොළ ආක්‍රමණය කරන්න පුළුවන් නම් ඉන්දියාවේ සංචාරකයෝ ආක්‍රමණය කරන්න පුළුවන්. ඒක තමයි අපිට තියෙන ලොකුම හයිය. ගරු මන්ත්‍රීතුමනි මම අකමැති නම කියන්න අකමැති මන්ත්‍රීවරියක් ඉන්නවා. හැබැයි එතුමිය එකක් කිව්වා මේ රටේ නයිට් ලයිෆ් එකක් ඕන කියලා. අපේ රටේ බාර් වහනවා 9ටද කොහෙද? සංචාරයකට ආවම කණ්ඩ බොන්න තැනක් තියෙන්න ඕන. හැබැයි ඒක මම අනුමත කරනවා. ඒ නිසා ඒ විදිහට අපි වෙනස් විදිහට හිතුවොත් විතරයි ගරු මුලාසනේ මන්තුමනි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. අපි ඒ වෙනස් විදිහට හිතන්න ඕන. ඒ වගේම වෙනස් විදිහට දකින්න ඕන. වගේම වෙනස් විදිහට ඒක ක්‍රියාත්මක කරන්න ඕන. තීන්දුව తీරන ගන්න ඕන. ඒ තීන්දුව తీරන ගැනීම තුලින් විතරයි අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ ශක්තිය දෙන්න පුළුවන් ආර්ථික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න, ඒ ශක්තිය දෙන්න පුළුවන් තීන්දුව తీරන ගන්න පුළුවන් ආණ්ඩුවක් අපි 2024 ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වෙනකොට ගේනවා ගේනවාමයි කියනක මතක් කරමින් මම නැවත සියලු දෙනාටම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.